ගුරු කෙතර ගුවන්විදුලේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණි වල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු කිදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්
අයිබෝන් සබ දවසක් ප්‍රාර්ථනා කරන දරුවන් හැම දිනාටම ඌව ගුරු ගෙදර සමගින් ඔබ අදත් සම්බන්ධ වන්න සූදානම් වන්නේ අද දවස බොහොම රසවින්දනාත්මක පාඩමක් සමගින් ඔබට එක්වන්නට පුළුවන්කම තිබෙනවා. 6 වසරේ ඉඳලා 11 වසර දක්වාම ඌ පාඩම් මාලාවක ඉතාම වැදගත් වූ පාඩමක් තමයි අද දවසේ ඔබ ඉගෙන ගන්නට සූදානම් වන්නේ. නර්තන විෂය. අද දවසේ මේ පාඩම ඔබ වෙත ගෙන එන්නේ බණ්ඩාරවිල ධර්මපාල මහාවිද්‍යාලයේ නර්තන විෂය භාර ආචාර්යනි තේජා සුදර්ශනී විජේසිංහ ගුරුතුමියත් දියතලාව මහාවිද්‍යාලයේ නර්තන විෂය භාර ආචාර්යනි RM නදීකා කුමාරී රත්නායක ගුරුතුමියත් විසින් අපි හැමදෙනාම අද ඉගෙන ගනිමු නර්තනය පිළිබඳ විෂය. බොහොම අසිරිමත් රසවින්දනාත්මක පාඩමකට ඔබට මෙතෙන් සිට සවන් දෙන්නට පුළුවන්.
තනම් දනාතම් දෙනා.
ඇයි නදීකා ටීචර් හනුමාවන්නම ගායනා කළේ? කලබල වෙන්න එපා. අපි ඉස්සෙල්ලම මේ ආදරණීය දුවදරුවන්ට වන්නම් පිළිබඳ මූලික අවබෝධයක් ලබලා දෙමු නේද?
ඔවුනේ නං. එහෙම කළොත් හොඳයි තමයි.
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නර්තන විෂය හදාරන ඔයාලා දන්නවා වන්නම් පිළිබඳ ලිඛිත මෙන්ම ප්‍රායෝගිකව හදාරන්න ඕන කියලා. ඉතින් අපි ඔයාලට අද දින කියලා දෙනවා වන්නම්වල පසුබිම, වන්නම්වල ඉතිහාසය, වන්නම්වල පොදු ලක්ෂණ, ඒ වගේම ශ්‍රී ලාංකීය නර්තන සම්ප්‍රදායන් තුනේම වන්නම් රචනා වීම පිළිබඳ විවිධ මත, ඒ වගේම වන්නම්වල ආකෘතිය පිළිබඳවත් අපි ඔයාලට කියලා දෙනවා. ඒ වගේම නදීකා ටීචර් 6-11 ශ්‍රේණිය දක්වා નિયમિત වන්නම් නිවැරදි තිත්රූපයට වගේම નિયમિત නාදමාලාවට ගායනා කරන්නේ කොහොමද කියලාත් කියලා දෙමු නේද? ප්‍රායෝගික ප්‍රශ්න පත්‍රයටත් අනිවාර්යෙන්ම ගායනයත් සමග වන්නම් නර්තනය ඇතුළත් වෙනවනේ.
ඔව් තේජා ටීචර්. පළමුව අපි වන්නම් වල පසුබිම පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමේදී මේ වන්නම් ශාන්ති කර්ම වලින් බැහැරව තියෙන ශාස්ත්‍රීය නර්තනාංගයක් කියලා අපිට නිර්වචනය කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න, මේ වන්නම් බොහෝ දුරට ශාන්ති කර්ම වලින් බැහැරව තියෙන ශාස්ත්‍රීය නර්තනාංගයක්. වන්නම් යන වචනය ද්‍රවිඩ භාෂාවේන වර්ණම් හෙවත් වර්ණනා යන වචන වලින් සිංහලයට බිඳියා වචනයක්. හොඳට මතක තියාගන්න දුවේ පුතේ. එතකොට වන්නම් කියන්නේ මේ වචනය ගොඩාක් දුරට මේ ද්‍රවිඩ භාෂාවේන වර්ණම් හෙවත් වර්ණනා යන වචන වලින් සිංහලයට බිඳියා වචනයක්. වර්ණනාවක් කියන්නේ යම් කිසි සුවිශේෂ දෙයක්, කෙනෙක්, ඒ වගේම සතෙක්, ඒ වගේම සිද්ධියක් පිළිබඳ කරන වර්ණනාවක්. අපි ඉස්සෙල්ලම බලමුකෝ උඩරට වන්නම් ඉතිහාසය. උඩරට වන්නම් 18 සියවසේ බිහි වූ කලාංගයක් කියලා අපිට කියන්න පුළුවන්. හොඳට මතක තියාගන්න දුවේ පුතේ, උඩරට වන්නම් 18 සියවසේ තමයි බිහි වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි කන්ද උඩරට ප්‍රදේශයට බලපෑ දකුණු ඉන්දියානු කලා ශිල්ප හා සංස්කෘතික ආභාෂය වන්නම් නිර්මාණය වෙන්න ගොඩක්ම බලපාලා තියෙනවා. හොඳට මතක තියාගන්න. ඉතින් තේජ ටීචර් අපි බලමු ඉදිරියට යන්න.
ඕනදික ටීචර්, මේ බව සනාත කිරීමට උදාහරණ කීපයක්ම තියෙනවනේ. ඔන්න මං ඒ ටික මේ දරුවන්ට පැහැදිලි කරනවා. එකක් තමයි ජේ.ඊ. සේදරමන් මහතාගේ නෘත්‍ය රත්නාකරය කියන පොතේ. කාගෙද? ජේ.ඊ. සේදරමන් මහතාගේ නෘත්‍ය රත්නාකරය කියන පොතේ මේ කෘතියේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. වන්නම් රචනා කරන ලද්දේ දකුණු ඉන්දියාවේ නාගපට්ටනමේ විසූ ගණිතාලංකාර කියන බ්‍රාහ්මණ පඬිවරයෙක් කියලත් කියනවා. කවුද? වන්නම් රචනා කරන ලද්දේ දකුණු ඉන්දියාවේ නාගපට්ටනමේ විසූ ගණිතාලංකාර කියන බ්‍රාහ්මණ පඬිවරයෙක්ලු. ඒ වගේම කවිකාර මඩුවේ මුහන්දිරම් නිලමේ තනතුර දැරූ රම්මුලවක අධිකාරම් වන්නම් රචනා කරලා ශ්‍රීවීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගෙන් ගම්වර ලබාගත් බවත් සඳහන් වෙනවා. තේරුණාද ඔගලන්ට? කවිකාර මඩුවේ මුහන්දිරම් නිලමේ තනතුර දරපු රම්මුලවක අධිකාරම් වන්නම් රචනා කරා කියලා ශ්‍රීවීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු ගම්වර ලබලා දුන්නලු. එහෙනම් හොඳට මතක තියාගන්න, උඩරට වන්නම් රචනා වුණේ 18 වෙනි සියවසේ ශ්‍රීවීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ කාලයේ මහනුවර යුගයේදී බව. ඒ වගේම වන්නම් රචනා වීම සම්බන්ධව අධ්‍යතනයේ පිළිගත් තවත් මතයක් තියෙනවා. ඒක තමයි දුවේ පුතේ, මේ ගණිතාලංකාර බමුණාගේ නිර්තමාලය කියලා කෘතියක් තියෙනවා. මෙන්න මේ නිර්තමාලය කෘතිය ඇසුරු කරගෙන මල්වතු විහාරවාසී හිමි නමක් මේ වන්නම් රචනා කළා කියලා කියනවා. නැවතත් මං ඒක කියනවා ඔයගලන්ට. ගණිතාලංකාර බමුණු පඬිවරයාගේ නිර්තමාලය කියන කෘතිය ඇසුරු කරගෙන මල්වතු විහාරවාසී හිමි නමක් විසින් වන්නම් රචනා කළා කියලා කියනවා. මෙහෙම කියන්නේ කිරිඇල්ලේ ඥානවිමල හාමුදුරුවෝ. කොහොම වුණත් අපට පෙනී යනව නේද, වන්නම් රචනා කිරීමේදී ගණිතාලංකාර බමුණු පඬිවරයා ප්‍රමුඛතාවයගෙන කටයුතු කරලා තියෙනවා කියලා. අපි ඔයාලට මෙතෙක් වෙලා සාකච්ඡා කරපු ඉහත කරුණු ටික අල්ලගෙන මම ප්‍රශ්න කිහිපයක් සකස් කළා. බලන්න පළවෙනි ප්‍රශ්නය, උඩරට වන්නම් රචනා වූ සියවස හා යුගය කුමක්ද? උඩරට වන්නම් රචනා වූ සියවස හා යුගය කුමක්ද? දෙක, වන්නම් රචනා වූ යුගයේ රජ කළ රජතුමාගේ නම ලියන්න. තුන, වන්නම් රචනා වූ ස්ථානය කුමක්ද? මේ කියන කෙටි ප්‍රශ්න ඔබේ පළමු ප්‍රශ්න පත්‍රයට ලබා දිය හැකි. නදීක ටීචර්, ඔබතුමිය අපේ දුවල පුතාලට පහතරට සින්දුවන්නම් පිළිබඳවත් කරුණු ඉදිරිපත් කරන්න නේද සූදානම් වෙලා ඉන්නේ?
ඔව් ඔව් තේජ ටීචර්, අපේ දුවල පුතාලට පහතරට වන්නම් පිළිබඳ කරුණු කියලා දෙමු. මොකද පහතරට වන්නම් පිළිබඳවත් අපේ දුවල පුතාලා කරුණු දැනගන්න එපැයි. ආදරණීය දුවේ පුතේ, පහතරට වන්නම් හඳුන්වන්නේ, කියන්නේ පහතරට වන්නම් වලට කියන නම තමයි සින්දු වන්නම්. මොකද්ද සින්දු වන්නම් කියලා තමයි පහතරට වන්නම් වලට අපි නාමික වශයෙන් කියන්නේ. මේ සින්දු වන්නම් පිළිබඳව ඓතිහාසික තොරතුරු හදාරන්න තියෙන ලිඛිත සාධක නම් ගොඩක් අඩුයි. මේ සින්දු වන්නම් රචනා වුණේ මොන කාලයේද කියලත් අපිට අමිනිශ්චිතයි කියන්න. මොකද කතෘ කෙනෙක් පවා නැති තරම් අඥාතයි. ඒ වුණාට දුවේ පුතේ, ඔයාලා දන්නවද මේ සින්දු වන්නම් වල තියෙන විරිත් ක්‍රමය, සංස්කෘත මිශ්‍ර භාෂා ශෛලිය පිළිබඳ අධ්‍යයනය කරනකොට විදක්ත පඬිවරයෙකුගේ නිර්මාණයක් කියලා පැහැදිලි. ඒ වගේමයි මේ කාව්‍යවලේ අන්තර්ගත භාෂාමය ලක්ෂණ, රචනා ශෛලිය, ආකෘතිය, කාව්‍යමය ලක්ෂණ, ගුණාංග මේ පිළිබඳව හොඳට සලකා බලන්න ඕනි. මොකද මේ පිළිබඳ සලකා බලනකොට දඹදෙනි කෝට්ටේ යුගයන් අතර කාලයකදී මේ සින්දුවන් නම් රචනා වුණා කියලා අනුමාන වශයෙන් නිගමනය කරන්න පුළුවන්. එහෙම නේද තේජ ටීචර්?
ඕනදීක ටීචර්. උඩරටවන් නම් විනෝදාස්වාදයේ සඳහා නර්තනය කළත් පහතරට සින්දුවන් නම් නර්තනය කරන්නේ පූජාර්ථයේ මුදුන් පමුණුවා ගනිමින්නේ. ඕ විෂ්ණු නැතහොත් උපුල්වන් දෙවියන්ගේ ගුණ වර්ණනාවත් ඇතුළත් වෙනවා. ජනප්‍රවාදයට අනුව සින්දුවන් නම් රචනා වුණා කියන්නේ අන්ධ බ්‍රාහ්මණයෙකු තමන්ට පෙනීම ලබා දෙන්න කියලානේ. ඒ එහෙම කරපු ඉල්ලීමකට ඒ වගේම උපුල්වන් දෙවියන්ට පූජෝපහාර ලෙස සින්දුවන් නම් පෙළ රචනා වුණා කියලා මතයක් තියෙනවා. මේ බව සීදැස් කුලතිලක මහතා 18 වන්නම නැමැති සිය කෘතියේ සඳහන් කරලා තියෙනවා. නදීක ටීචර්, ඒ වගේම තමයි මෙන්න මේ වගේ අදහසකුත් තියෙනවා. නෙත්තඳ පුද්ගලයෙකු තමන්ට පෙනීම ලබා දෙන්න කියලා ඉල්ලලා කවි පන්තියක් රචනා කර දෙන්න කියලා බරණ ගණිතයා නැමැති කාව්‍ය රචකයාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. තේරුණාද නදී කටිචට මතකද ඒ කතාව?
ඔව්, ගොඩක්ම මතකයි. මට නැවත සැරයක් කියන්නකෝ තේජ ටීචර්.
මෙන්න මේ වගේ කියලා තියෙන්නේ. නෙත්තඳ පුද්ගලයෙකු තමන්ට පෙනීම ලබා දෙන්න කියලා කවි පන්තියක් රචනා කරලා දෙන්න කියලා තියෙනවා බරණ ගණිතයා නැමැති කාව්‍ය රචකයාට. ඒ අනුව තමයි බරණ ගණිතයා විසින් සින්දුවන් නම් රචනා කළා කියලා සඳහන් වෙන්නේ. එම කවි උපුල්වන් දෙවියන් ඉදිරියේ ගායනා කිරීමෙන් ඇස්පෙනීම ඇති වූ බවට තවත් මතයක් තියෙනවා. මෙන්න මේ කරුණු කාරණා සැලකිල්ලටගෙන බලනකොට පෙනී යනව නේද බරණ ගණිතයා නැමැති කාව්‍ය රචකයා මෙම සින්දුවන් නම් රචනා කරන්න ඇති බව?
ඔව් තේජ ටීචර්, අපි මේ දුවදරුවන්ට සබරගමු වන්නම්වල ඉතිහාසයක් කියලා දෙමු නේද? මොකද ඔයාලට එහෙනම් මේ පහතරට සින්දුවන් නම් පිළිබඳ හොඳ දැනුමක් ලැබෙන්නේ නැතිනේ. ඒ නිසා අපි දැන් බලමු සබරගමු වන්නම්වල ඉතිහාසය මොකද්ද කියලා. නේද තේජ ටීචර්?
ඔව් ඔව්, සබරගමු වන්නම් පිළිබඳ තොරතුරු කියලා දෙන්න සැදී පැහැදී බලාගෙනයි හිටියේ නදීක ටීචර්.
ආදරණීය දුවේ පුතේ, සබරගමු වන්නම් පිළිබඳවත් නිශ්චිත තොරතුරු අනාවරණය කර ගැනීම හරියටම කියන්න බෑ. මොකද දරුවනේ, ඓතිහාසික තොරතුරු හරිම අඩුයි, නැත්නම් විරලයි. ඒ වුණාට විවිධ විද්වතුන් හා ලේඛකයන් විසින් පළ කරපු ලේඛනවල සහ ජනප්‍රවාදයේ හා මුඛපරම්පරාගත තොරතුරු වලට අනුව පැහැදිලි වෙනවා රත්නපුර මහ සමන් දේවාලයේ ඉදිකල කාලවකවානුව තරම් පැරණි කියලා. මොකද ඒ වගේම සබරගමු වන්නම් වල එන භාෂා විලාසය හා කාව්‍ය ලක්ෂණ දෙස බලනකොට මේ දඹදෙනු යුගයෙන් පසුව වන්නම් රචනා වන්නට ඇති කියලාත් අනුමාන කරන්න පුළුවන්. ගොඩක් පැරණි, ඒකයි එහෙම කියන්නේ. ඉතින් දරුවනේ, අපි මෙතෙක් වෙලා ඔයාලාට අවබෝධ කරලා දුන්නේ අපි සාකච්ඡා කළේ වන්නම්වල ඉතිහාසය පිළිබඳවයි. ඉතින් අපි අද බලමු මීළඟට වන්නම්වල පොදු ලක්ෂණ මොනවාද කියලා. ඉතින් තේජ ටීචර්, මේ පොදු ලක්ෂණ ටික මේ අපේ දුවදරුවන්ට හඳුන්වලා දෙන්නකෝ.
දරුවනේ, වන්නම් තුනේම පොදු ලක්ෂණ මෙන්න මේවා. මුල් කාලයේදී වන්නම් රචනා වුණේ ගායනය සඳහා. ඊළඟට මේවා තාල රූපයකට අනුව නිර්මාණය වී තිබෙනවා සම්ප්‍රදායන් තුනේම. ඒ වගේම තමයි අදහස් ප්‍රකාශ කිරීමෙන් තොරවන අතර සම්ප්‍රදායන්ට අයත් පදස් පද කොටස් නර්තනය කිරීමක් සිදු කරනවා. මේ උඩරට පහතරට සබරගමු සම්ප්‍රදායන් තුනේම මේ විදිහටයි සිදු වෙන්නේ. ඒ වගේම තමයි පසු කාලයේදී වන්නම් නර්තනය සඳහා යොදාගත්තා. උඩරට පහතරට සබරගමු වන්නම් සඳහා මුල් කාලයේදී අපි ඉදිරි ඉස්සරහත් මේ ඕගලන්ට අපි සාකච්ඡා කරනකොටත් කිව්වා ගායනය සඳහා තමයි වන්නම් රචනා වුණේ, පස්ස කාලයේදී නර්තනය සඳහා යොදාගත්තා කියන කරුණු. නදීකා ටීචර්.
ඔව් තේජා ටීචර්, මීළඟට අපි දරුවන් දැනුවත් කරමු ඉතාමත් සුවිශේෂී මාතෘකාවක් ඔස්සේ. මොකද ශ්‍රී ලාංකීය නර්තන සම්ප්‍රදායන් තුනේම වන්නම් රචනා වීම පිළිබඳ විවිධ මත. මේක හොඳට මතක තියාගන්න ඕන. මොකද මේ මත පිළිබඳ කරුණ ඉදිරිපත් කරලා තියෙන්නේ දරුවනේ දැනුම වඩාත් පෝෂණය කරන ආකාරයට. මොකද අපොස සාමාන්‍ය පෙළ විභාගයට වන්නම් වලින් එන ඕනෑම ප්‍රශ්නයකට නිවරදිව පිළිතුරු සපයන්න හැකි වෙනවා මෙන්න මේ කාරණා ටික හොඳට මතක තියාගත්තොත්. උඩරට නර්තන සම්ප්‍රදායේ විද්වත් මත පිළිබඳ අවධානය යොමු කිරීමේදී උඩරට වන්නම් මහනුවර යුගයේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ කාලයේ ඒ වර්ෂය තමයි 1706 සහ 1739 දක්වා වූ කාල වකවානුව තුල රාජසභාව ආශ්‍රිත කවිකාර මඬුව නැමැති විනෝද මණ්ඩපෙහි ගායනය සඳහා ආරම්භ වූ ගීත විශේෂයක් තමයි මේ වන්නම් කියන්නේ. ඒ වගේමයි මේ පහතරට සින්දු වන්නම් පූජාර්ථේ මුදුන් පමුණුවාගත් භක්ති ගීත විශේෂයක් බවට පැහැදිලි. ඒ වගේමයි සබරගමු වන්නම් ගත්තොත් ගොඩක් දුරට මේවා වාදගී විශේෂයක් කියලා හඳුන්වනවා. මොකද මේවා භාවිතා කරලා තියෙන්නේ බොහෝ දුරට වාදගී විශේෂයක් වශයෙන්. ප්‍රභූන්ගේ නිවෙස්වල වලව්වල මෙම වන්නම් බොහෝ දුරට ගායනා කරලා තියෙනවා. පසු කාලයේදී තමයි වන්නම් ගායනය නර්තනය සඳහා යොදාගෙන තියෙන්නේ. වන්නම් ගායනා කරමින් නර්තනය කිරීම පසු කාලයේ යොදාගෙන තියෙනවා. ඉතින් දරුවනේ දැන් මේ විදිහට ප්‍රශ්නයක් ඇහුවොත් හැබැයි දෙවෙනි ප්‍රශ්න පත්‍රයට තමයි මේ විදිහට ප්‍රශ්නයක් අහන්නේ. ශ්‍රී ලාංකීය නර්තන සම්ප්‍රදායන් තුනේම මුල් කාලයේදී වන්නම් ගායනය සඳහාම පමණක් පැවති බවට උදාහරණ දෙකක් දෙමින් පැහැදිලි කරන්න. ඉතින් දුවා දරුවනේ ඔයාලා හොඳට මතක තියාගන්න. මොකද මේ පාඩම් මාලාව ගොඩක් දුරට දැන් විකාශනය වෙනවා. එතකොට පොතක් පෑනක් ගන්න අමතක කරන්නේ නෑ ඔයාලා. ඒ නිසා ඒ පොතේ මේ ප්‍රශ්න ටික හැම දෙයක්ම ලියාගන්න. පසුගිය ප්‍රශ්නත් තේජා ටීචර් කියලා දුන්න දේවල් ඒ හැම දෙයක්ම ඒ පොතට ගන්න. නැවත සැරයක් මම මේ ප්‍රශ්නේ කියන්නම්. ශ්‍රී ලාංකීය නර්තන සම්ප්‍රදායන් තුනේම මුල් කාලයේදී වන්නම් ගායනය සඳහාම පමණක් පැවති බවට උදාහරණ දෙකක් දෙමින් පැහැදිලි කරන්න. මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට අන්න ඒ වගේ අහන්න පුළුවන් අනිවාර්ය ප්‍රශ්නයක් නේද තේජා ටීචර්?
ඔව් නදීකා ටීචර්, අපි මේ දුවලා පුතාලට ඊළඟට කියලා දෙමු වන්නම්වල ආකෘතිය. අපේ සම්ප්‍රදායන් තුනේම වන්නම්වල මේ ආකෘතිය, එහෙම නැත්නම් කොටස් ගණන, මේ එකිනෙකට වෙනස්නේ. ඒ කියන්නේ මේ වන්නම්වල එකිනෙකට මේ කොටස් එහෙම නැත්නම් ආකෘතිය වෙනස් වෙච්ච ආකාරය ඔන්න බලා ගන්න. මට කියන්න බලන්න උඩරට වන්නම් ගණනින් කීයද කියලා. ඔව් 18යි. හරියටම හරි. පහතරට සින්දු වන්නම් ගණන 32යි. සබරගමු වන්නම් 36ක් තිබූ බවත් අධ්‍යතනයේදී 21ක් භාවිතා කරන බවටයි පැහැදිලි වෙන්නේ. ඔන්න නැවත සැරයක් උඩරට වන්නම් 18ක් තියෙනවා, පහතරට සින්දු වන්නම් 32ක් තියෙනවා, සබරගමු වන්නම් 21ක් තියෙනවා. මුල් කාලයේදී සබරගමු වන්නම් 36ක් තිබුණා කියලයි සඳහන් වෙන්නේ. නමුත් අධ්‍යතනයේදී 21යි භාවිතා කරන්නේ. පැහැදිලි නේද? දරුවනේ, වන්නම් ගණන හොඳට මතක තියාගන්න. කෙටි ප්‍රශ්න පත්‍රයේට එයින් ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. දුවේ පුතේ, වන්නම් වල ආකෘතිය පිළිබඳ කතා කරන විට අපිට දකින්නට ලැබෙන්නේ සම්ප්‍රදායන් තුනේම එකිනෙකට වෙනස් ස්වරූපයක්. බලන්න, තිත්‍රූපය හැම සම්ප්‍රදායකටම පොදුයි. උඩරට වන්නමක කොටස් හයක් තියෙනවා. 1. බේරපදය, තානම, කවිය, කස්සිරම, සීරුමාරුව සහ අඩව්ව. පහතරට සින්දුවන්නම් වල කොටස් හතරක් තියෙනවා. බෙරපදය, තානම, කවිය, ඉරට්ටිය. සබරගමුවන්නම් වල තියෙන්නේ කොටස් පහයි. දවුල්පදය, තානම, කවිය, කලාසම සහ අඩව්ව. මේ ආකාරයට එක් එක් සම්ප්‍රදායන් වල වන්නම් කොටස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි නේද නදී කටීච? එක් එක් සම්ප්‍රදායන් වල වන්නම් වල තියෙන සුවිශේෂ ලක්ෂණ පිළිබඳ සැලකිලිමත් වීමේදී අපට පේන, දකින, ඒ වගේම නිගමනය කරන්න පුළුවන් කරුණු කාරණා ගොඩාක් තියෙනවා. බලන්නකෝ, ඒ ටික නදී කටීච ඔයාලට විස්තර කරන හැටි.
ඔව් තේජා ටීචර්, අපි ඉස්සෙල්ලම බලමුකෝ උඩරට වන්නම්. උඩරට වන්නම් ගායනය අතින් වන්නම් වල නාදමාලාවට වඩා වෙනස් භාෂාමය ලක්ෂණ, රචනා ශෛලිය ආදිය වෙනස්. ඒ වගේම තමයි පහතරට සින්දු වන්නම් ගත්තාම ඊටත් වඩා සුවිශේෂයි. කාව්‍යමය ගුණාංග, රචනා ශෛලිය ඉතාම සුවිශේෂයි. හරිම විදග්ධයි. සින්දුවන්නම් 32 හරියට දම්වැලක පුරුක් වගේ. එහෙම කියන්නේ වන්නම් අවසන් වන පදයෙන් හෝ අක්ෂරයෙන් අනෙක් වන්නම ආරම්භ වීම සිදු වෙනවා. ඒ වගේමයි දුවේ පුතේ, සෑම සින්දුවන්නමක් සඳහාම නියමිත වූ තාලයක් හා විරිතක් නැත්නම් ෘතයක් තියෙනවා. මේ අපි දැන් කතා කරන්නේ මොනවද? සින්දුවන්නම්. උදාහරණයක් ගත්තොත් මෙන්න මේ වගේ අපිට සඳහන් කරන්න පුළුවන්. ශුද්ධ තාලය, ගංගා වෘතය, කොණ්ඩනාච්චි තාලය, ග්‍රහකාර වෘතය ලෙස. අන්න ඒ විදිහට අපිට මේක සඳහන් කරන්න පුළුවන්. මොනවන්නම්ද? සින්දුවන්නම්. ඉතින් තේජා ටීචර්, ඔබතුමිය මේ දරුවන්ට තවත් පැහැදිලි කරලා දෙන්නකෝ සින්දුවන්නම් වල ස්වરૂපය.
හොඳයි නදීක ටීචර්, මම කියලා දෙන්නම් සින්දුවන්නම් වල ස්වરૂපය. අපි මුලින් කිව්වනේ සින්දුවන්නම් වල භාෂාමය ලක්ෂණ හා රචනා ශෛලිය ගැන. මේ ගැන සාකච්ඡා කිරීමේදී සින්දුවන්නම් අවසන් වන පදයෙන් හෝ අක්ෂරයෙන් අනෙක් වන්නම් ආරම්භ වෙනවා කියලා. මෙන්න මෙහෙම හොඳින් සවන් දෙන්න. සූරීඳුනි ආසන් මා කියන බස් බැති පෙමිනා. මෙය ශුද්ධ තාලයට අයත් ගංගා වෘතයේ එක් කවියක අවසන් පදයයි. ඊළඟ වන්නම ආරම්භ වන කවි පදය එනම් කොණ්ඩනාච්චි තාලය, ග්‍රහකාර වෘතය මෙන්න මේ විදිහට ආරම්භ වෙනවා. පෙමින කුලුනෝ මිතුරු ගුණේන. බලන්න, පෙමින කියන වචනය කලින් කවියේ අග ඊගාව සින්දු වන්නමේන කවියේ මුලට සම්බන්ධ වෙලා තියෙනවා. පැහැදිලිද දරුවනි? හොඳයි. ඒ තමයි උදාහරණ විදිහට ඔයාලට අපි කියලා දුන්නේ සින්දු වන්නම් වල සුවිශේෂ ලක්ෂණ. නදීකා ටීචර්, ඒ වගේමයි සබරගමු වන්නම්. ඔව්, සබරගමු වන්නම් වල සුවිශේෂතාවයේ ඔබ සුවිශේෂීතාවයේ ඔබතුමිය පැහැදිලි කරන්නකෝ.
දුවේ පුතේ, සබරගමු වන්නම් පූජාර්ථයෙන් බැහැරව විනෝදාර්ථයේ මූලික අරමුණු කොටගත් නර්තන විශේෂයක් වෙනවා. මේ ඇවිල්ලා මොනවාද? සබරගමු වන්නම් පූජාර්ථයෙන් බැහැරව විනෝදාර්ථයේ මූලික අරමුණු කොටගත් නර්තන විශේෂයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් දුවේ පුතේ, උඩරට හා සබරගමු වන්නම් වලට වඩා පහතරට සින්දු වන්නම් සුවිශේෂ බව නම් පැහැදිලි. මොකද තවත් සුවිශේෂී වූ කාරණයක් තියෙනවා කියන්න. මෙම සම්ප්‍රදායන් තුනේම උඩරට වන්නම් නර්තනය කරන විට පළමු තානමේදී හා කවිවලට අපි ගී මණ්ඩියට ඉඳිමින් නියමිත තිත්රූපේට නාදමාලාව ඉස්මතු වන පරිදි දෑත චලනය කරනවා. කියන්නේ ඔයාලා අපි හඳුන්වනවා කවි මණ්ඩිය කියන්නේ. අපි වන්නම් නර්තනය කරනකොට පළමුවෙන්ම අපි කරන්නේ කවි මණ්ඩියට පාත් වෙලා තානම ගායනා කරනවා. දෙවනි තානමේදී අපි මාත්‍රයක් නර්තනය කරනවා. ඒ වගේම තමයි ආපහු පළවෙනි කවිය පටන් ගන්නේ කවි මණ්ඩියට ඉඳලා. අන්න ඒ කවි මණ්ඩියට ඉඳලා ගායනා කිරීම මේ වන්නම් ගායනයේදී සුවිශේෂී වෙනවා. මේ උඩරට නර්තන සම්ප්‍රදායේ උඩරට වන්නම් වල. ඒ වගේම තමයි පහතරට හා සබරගමු වන්නම්. මේවා නර්තනයේදී තානමට සහ කවිවලට නර්තනය කිරීමත් සුවිශේෂී කාරණයක් වෙනවා. තානම සහ කවිවලට සුවිශේෂීව නර්තනය කිරීමක් කරනවා. මේ කරුණු ඔයාලගේ දැනුමට එකතු කරගන්න ඕනි. නේද තේජ ටීචර්?
ඔව් නදීක ටීචර්, මම මේ පාඩමට සවන් දෙන ආදරණීය දුවල පුතාලට ප්‍රශ්න කීපයකුත් සූදානම් කළා. මේ වන විට උඩරට වන්නම් 18ක් තියෙනවනේ. ඊට අමතරව දුවේ පුතේ, මරංගන වන්නම, සමනල වන්නම, හංසා වන්නම ආදියත් සඳහන් කරන්න පුළුවන්. මං නැවතත් කියන්නම් මේ කොටස ගැන. මේ වන විට උඩරට වන්නම් 18ක් තියෙනවා. ඊට අමතරව දුවේ පුතේ, මරංගන වන්නම, සමනල වන්නම, හංසා වන්නම ආදියත් එකතු කරන්න පුළුවන් මේ වන්නම් කොටසට. මේවා නිර්මාණය වුණේ අර වන්නම් 18න් පස්සේ තමයි. මට ඔයාලා කියන්න බලන්න, එහෙම නැත්නම් ඔයාලා මේ දේවල් සඳහන් කරලා මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියලා ඔයාලගේ පාසලේ නැටුම් විෂය භාර ගුරුතුමියට පෙන්නන්න. මොකද්ද ප්‍රශ්නය? මෙම වන්නම් නිර්මාණය කළේ කවුරුන් විසින්ද? මෙම වන්නම් නිර්මාණය කළේ කවුරුන් විසින්ද? 1. මරංගන වන්නම. 2. සමනල වන්නම. 3. හංසා වන්නම. හරි. ඒ වගේමයි මේ කාරණා ටිකත් හොඳින් මතක තියාගන්න. ඔයාලා දන්නවද, පහතරට නර්තන සම්ප්‍රදායේ වන්නම් 32ට අමතරව 33 වන වන්නමක් ලෙස මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා විසින් සිරිකත වන්නම නමින් පද්ධතියට එකතු කරලා තියෙනවා අලුත් වන්නමක්. මොකද්ද? වන්නම් සින්දු වන්නම් 32ට අමතරව ජයසේන කෝට්ටේගොඩ මහතා විසින් 33 වෙනි වන්නමක් එකතු කරලා තියෙනවා. ඒ වන්නමේ නම තමයි සිරිකත වන්නම. ඒ වගේමයි මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා මරංගන වන්නම නමින්ද වන්නමක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ආචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය විසින් සබරගමු සම්ප්‍රදායේ නිර්මාණය කරන ලද සමන් දෙවිරද වන්නම. සමන් දෙවිරද වන්නම නිර්මාණය කළේ එහෙනම් ආචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය. ඒ වගේම තමයි ඉතාමත් නිර්මාණශීලී වන්නම් පෙළක් ඉදිරිපත් කරපු අපේ මහාචාර්ය ආර්යරත්න කළුආරච්චි මහත්මයා. එතුමා විසින් නිර්මාණය කරලා තියෙනවා වන්නම් පෙළක්. ගුරුදේව වන්නම, මන්තිරි වන්නම, ඇඟලුම් වන්නම ආදිය අපට අධ්‍යතන වන්නම් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. නදීක ටීචර්.
ඔව් තේජ ටීචර්, අපි වන්නම් පිළිබඳ බොහෝ කරුණු කාරණා මේ දුවදරුවන්ට කියලා දුන්නා. එහෙම නේද තේජ ටීචර්?
ඔව් නදීක ටීචර්.
අපි හිතනවා මේ කරුණු වලින් ඔවුන් විශාල දැනුමක් ලබා ගන්න ඇති කියලා. එහෙනම් අපි මේ දරුවන්ට අපොස සාමාන්‍ය පෙළ නර්තන විෂයයේ ප්‍රායෝගික පරීක්ෂණයේ සඳහා අනිවාර්ය ප්‍රශ්නයක් වන වන්නම් නර්තනයට අදාළ වන්නම් ගායනා කිහිපයක් කියලා දෙමු. හැබැයි දුවේ පුතේ 11 ශ්‍රේණිය අයට පමණක් නෙවෙයි. මොකද මේ වන්නම් ගායනා කියන දේ, වන්නම් නර්තනය කියන දේ 6 සිට 11 දක්වා සියලුම මේ දුවදරුවන්ට අත්‍යවශ්‍යම වූ මාතෘකාවක් වෙනවා. අපි අද දින ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ 6 ශ්‍රේණියට අයත් හනුමා වන්නම සහ 7 ශ්‍රේණියට අදාළ තුරංගා වන්නම. ඉතින් දුවේ පුතේ, ඔයාලා හොඳින් සවන් දෙන්න මේ ගායනය සඳහා. හනුමා වන්නම. තාලය සුළු තනිතිත, නැත්නම් මාත්‍රා දෙකේ තාලය සුළු තනිතිත. බෙරපදේ තමයි පුතේ කුන්ද ගත ගත දොම්. මොකද්ද? කුන්ද ගත ගත දොම්. තානම. ඔන්න මම ගායනා කරනවා. ඔයාලා හොඳට සවන් දෙන්න මේ ගායනා කරන ආකාරය බෙරපදයත් සමගම. තානම්ද පුතේ මේ හනුමා වන්නම ගායනා කිරීමෙන් පසු ඊට පස්සේ තියෙනවා කස්තිරම, සීරුමාරුව, අඩව්ව නියමිත තිත්රූපයට කියන්න, නැත්නම් මේ පද කොටස් අනිවාර්යෙන් ප්‍රස්ථාරකරණයේදී අනිවාර්ය වෙන ප්‍රශ්නාංකයක්.
ආදරණීය දුවේ පුතේ, මං ඔයාලට කියන්නම් මේ කස්තිරම කියන්නේ කොහොමද කියලා. රුන්ත ගජින්තක තරිකිට කුන්දත්, තා ගජින්තක තරිකිට කුන්දත්, රුන්ත ගජින්තක තරිකිට කුන්දත් තා. ඊට පස්සේ තියෙනවනේ කස්සිරමට පස්සේ සීරුමාරුව. සීරුමාරුව කියන්නේ මෙන්න මේ විදිහට. තක්කු තක්ක ජීචි කුන්ද ගජිත ගජිත කුන්ද ගජි ගත දොත් දොම් තා. ඊළඟට තියෙනවා අවසාන වශයෙන් අපි නටන සංකීර්ණ පද කොටසක් අඩව්ව කියලා. ඔයාලා දන්නවා ඒක දැන්. අඩව්ව කියන්නේ මෙන්න මේ විදිහට. තාම් දොම්මිති ගත දොම්මි කිට කඩතක තරිකිට කිත්තක දොම්මිති ගත කිත්තත් කුන්ද කුන්ද තා කුජිත ගත දොම්මි කිට තරිකිට කුන්දත් තා. මං ආදරණීය දුවල පුතාලට මේ කස්සිරම සීරුමාරුව සහ අඩව්ව බෙර වාදනයෙන් පෙන්වන්න. ඊළඟට මම අඩව්ව වාදනය කරලා පෙන්වන්න. එහෙනම් ආදරණීය දුවේ පුතේ, අපි ඒ සවන් දුන්නේ තුරගාවන්නම පිළිබඳවයි. ආදරණීය දුවේ පුතේ, මීළඟට අපි ඕගලන්ට කියන්න සූදානම් වෙන්නේ තුරගාවන්නමයි. තුරගාවන්නම ගායනය කරලා මම ඕගලන්ට පෙන්වන්නම්. ඊටත් ඉස්සෙල්ලා මතක් කරගන්නකෝ, මේ තුරගාවන්නමට තිත් රූපයක් තියෙනවා. මේ තිත් රූපේ තමයි සුල්ලු මැදුම් දෙතිත. සුල්ලු මැදුම් දෙතිත තමයි තුරගාවන්න මේ තිත් රූපය. බෙරපදය දොං චින්ත ගත දොංත. මොකද්ද බෙරපදේ? දොං චින්ත ගත දොංත. තානම මං ඔයාලට ගායනා කරලා පෙන්වන්න. තත් තත් තනත් තනේන තත් තත් තනත් තනේන තත් තත් තනත් තම් Thank you.
තුරගාවන්නම ගායනා කරා නිවැරදි තිත්රූපයට අනුව. ඒ වගේම තමයි මේ වන්නම ගායනෙන් පසු කස්තිරම, සීරුමාරුව, අඩව්ව තාල තියලා කියලා අපි නර්තනයේ යෙදෙන්න ඕන. හැබැයි නිවැරදි තිත්රූපයට මේ කස්තිරම, සීරුමාරුව, අඩව්ව කියන්න ඕනි. නිවැරදිම තිත්රූපය වෙන්න ඕන. ඉතින් අපේ මේ තුරගාවන්න මේ තිත්රූපය තමයි සොලෝ මැදුම් දෙතිත. දෙතිතේ තිත්රූපය. දැන් මම කියන්නම් කස්තිරම. හොඳට අහගන්න. කුන්ද ගාජිත, කුන්ද ගාජිත, කුන්ද ගාජිත, කුන්ද තා. කුන්ද ගජිත, කුන්ද ගජිත, කුන්ද ගජිත, කුන්ද තා. කුන්ද ගජිත, කුන්ද තා. කුන්ද ගජිත, කුන්ද තා. කුන්ද තා, කුන්ද තා. කුන්ද ගජිත, කුන්ද ගජිත, කුන්ද ගජිත, කුන්ද තා. ඉතින් මේ කස්තිරම මේ බෙරපදේ වාදනයත් එක්ක අපි කියලා බලමු. ඔන්න පටන් ගමු. තමයි සීරුමාරුව. ඔන්න හොඳට අහගන්න මම නිවැරදි තිත්රූපයට සීරුමාරුව කියන හැටි. කුන්ද ගජිත ගත දොන්ත ගත් ජිත් ගජින් ජේ කුන්ද. කුන්ද ගජිත ගත දොන්ත දොන්තා. අපි මේක බෙරපදයෙන් ගහලා බලමුකෝ. ඒ වගේම තමයි අපේ අසීරුම, ඒ කියන්නේ අපිට ටිකක් අමාරුයි මේ අඩව්ව නටන්න. අපිට ඒක ගැඹුරුයි නටන්න. ඒ නිසා අපි මෙන්න මේ විදිහට මේ අඩව්ව තාල තියලා ඉස්සලා කියමු. හොඳට කටපාඩම් කරගන්න. කටපාඩම් කරගත්තොත් අපිට බෙර වාදනයත් එක්ක නර්තනය කරන්න පුළුවන්. ඔන්න අහගන්න.
තක් තකට තකරොන්, තක්කඩ තක්කඩ කුඳ තාකරොන්. තාකරොන් ගජින් ජිකුන්ද. චිටි තකට කුන්දත් ජිකරොන්.
ඔන්න බෙර වාදනයත් එක්ක අපි මේක කියමු.
තින්දුවේ පුතේ, මෙන්න මේ විදිහට තමයි මේ වන්නම් ගායනා කරන්නේ. හැබැයි තව වන්නම් හතරක් තියෙනවා. අපි මේ වන්නම් හතරම ඉදිරි පාඩම් මාලාව තුලදී ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා හැමෝම බලාගෙන ඉන්න ඕනේ අපි මේ වන්නම් හතරත් ගායනා කරන ආකාරය.
එහෙනම් ආදරණීය දුවේ පුතේ, අද ඕගොල්ලන් වන්නම් පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගන්න ඇති. වන්නම් වල ඉතිහාසය ගැන ඕගොල්ලෝ හොඳ දැනුමක් ලබා ගන්න ඇති කියලා අපි හිතනවා. එහෙම නේද නදීකා ටීචර්?
ඔව් තේජා ටීචර්. අපි මේ කියලා දුන්න දේවල් හැම දෙයක්ම ඔයාලගේ හිතවල ඇති කියලා අපි හිතනවා.
එහෙමනම් අද දින අපි මේ පාඩම් මාලාවෙන් සමු ගන්නවා ආදරණීය දුවේ පුතේ. අද දිනට මෙතකින් මේ පාඩම් මාලාව නිමා වෙනවා. ඔබ සැම නැවත දවසක හම්බ වෙන තුරු. ආයුබෝවන්.
ආයුබෝවන් ගුරුතුමියන් දෙපළටම බොහොම අපූරු පාඩමකට අදවසේ අපිට සමන්දෙන්ට පුළුවන්කම ලැබුණා. නර්තන විෂයට අදාළව 6 වසරේ සිට 11 වසර දක්වා වූ සාමාන්‍ය පෙළ විභාගයේ තෙක් ඔබ අධ්‍යයනය කළ යුතු පාඩම් මාලාවක ආරම්භක පාඩමක් සමගින් අද දවසේදී ඔබ සම්බන්ධ වුණේ නර්තන විෂයට අදාළව. අද දවසේ ඌවේ ගුරු ගෙදර තුලින් නර්තන විෂයට අදාළ පාඩම ඔබ වෙත ගෙනාවේ බණ්ඩාරවිල ධර්මපාල මහාවිද්‍යාලයේ නර්තනාචාර්යනි තේජා සුදර්ශනී විජේසිංහ ගුරුතුමියත් දියතලාව මහාවිද්‍යාලයේ නර්තනාචාර්යනි ආර්.එම්. නදීකා කුමාරී රත්නායක ගුරුතුමියත් විසින් අපි ඔබට ආරාධනා කරනවා ඌවේ ගුරු ගෙදර සමග සම්බන්ධ වෙමින් විෂය දැනුම එකතු කරගන්න. ඌවේ ගුරු ගෙදර වැඩසටහන් මාලාව තුල අපි අද පාඩම නිමවට පත් කරනවා. ඔබට සුබ දවසක්.
ඌවේ ගුරු ගෙදර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.